40ವನಿ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಆಜ್ಞಾಪಣಿತ್ ಹತ್ತಲಿಸ್ವನಿ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಆಜ್ಞಾಪಣಿತ್ ದೊಲಸ್ವನಿ ವಗಂತಿಯೇನ್ ಮಾವಿತ ಪೆವರನು ಬಲತಲ್ ಪ್ರಕಾರ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ವಾಗಿ ನಿಯಮ ಸಂದಹವನ್ನು ಅವಶ್ಯತಾವೇ ಸಲಕಿಲಿಟ್ಟು ಗನ್ಮೀನ್ ಪಲಮೇನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಯ ಕೊಡ ದಕ್ಕಿನ ಸನ್ನದ್ಧ ಹಮದಾವಲು ಸಿಯಲುಮ ಸಾಮಾಜಿಕ ಈ ದೆವೆನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಿತ ಕೊಟ್ಟ ದಕ್ಕಿನ ಪ್ರದೇಶಗಳು ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ವಾಗಿ ನಿಯಮ ಸಂದಹ ಕೆಂದವನ್ನು ಬಹುಟ ಆಜ್ಞಾವನ್ನು ನಿಕುತ್ಕಟ ಏನು ಉಕ್ತ ಆಜ್ಞಾಪನತಿ ವಿಜಯಕ ದಿಗವಗಂತಿ ಸಮಗ ಕಿವಿಯುತು ದಿಕ್ಕ ತುನ ವಗಂತಿಯ ಪ್ರಕಾರ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವೇತ ಮೇನ್ ದನುಂತೆ ಲಭಿ ಶ್ರೀಲಂಕಾ ಜನಾಧಿಪತಿ ಶ್ರೀಲಂಕಾ ವೈದ್ಯ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಸಂಸದೀಯ ನವವಣಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಂಧಾ ಸ್ಥಾಪನೆ ಸಂಧಾವು ರಸೀಮ ವಿಷಯತ್ರ ಅಪ್ರಿಲ್ ಇಸುಬಸ್ಸನ್ನು ಬೃಹಸ್ಪತಿಯಿಂದ ಪೂರ್ವಭಾಗೆ ಕುಲಾಟ್ ಕಾರಕ ಸಭಾ ಕಾಮರಾಂಕ ಪಹೈದಿ ತೀಮಿಟ ನಿಯಮಿತವಾದ ಅನುನತ್ರ ಈ ಸಂಧಾ ಸಹಭಾಗಿಗಳು ಸೀಲಂ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಅಂತ ಕಾರ್ಮಿಕವ ಆರಾಧನಾ ಕರ್ಮ ಕೆಮೆತ್ತಿ ಲಿಪಿಲೇಖನ ದೀಪಿಲಿಗೆ ನಿಮಗೆ ಗೌರವ ಗ್ರಹಮಾಡ್ತು
ಗಾರು ಕಥಾನಾಯಕತುಮನಿ ದಿದಾ ಸತ್ಯ ಅಂಕ ಹದಲಿಸರದಾರನ ವಿಶೇಷ ವೆಲದಮಾಂಡ ಬದು ಪಣತಿ ದಿವನ ವಗದ್ಯಾರ್ಥಿ ವಿಶೇಷ ವೆಲದಮಾಂಡ ಬದು ಸಂಬಂಧಿನ್ ಮುದಲ ಆರ್ಥಿಕ ಸ್ಥಾಯೀಕರಣ ಸಹ ಜಾತಿಕ ಪ್ರತಿಪತ್ತಿ ಅಮಾತ್ಯವರ ವಿಸಿನ್ ಪಣವನ ಲದುವ ದಿದಾ ಸುಸ್ತುನೇ ನವೆಂಬರ್ ತಿಸ್ವನಿ ದಿನತಿ ಅಂಕ ವಿಸುತುನಾಯಿ ಹೆಟ ಎಲ್ಲ ಪಣಸ್ತಕ ಧರಣ ಅತಿ ವಿಶೇಷ ಗಸಟ್ ಪತ್ರಿಯ ಫಲಕರಣದ ನಿಯಮತಿ ನಿಯಮೇ ದಿದಾ ಸತ್ಯ ಅಂಕ ಹದಲಿಸರದಾರನ ವಿಶೇಷ ವೆಲದಮಾಂಡ ಬದು ಪಣತಿ ಪಹವಗಂತಿ ಅರ್ಥಿ ವಿಶೇಷ ವೆಲದಮಾಂಡ ಬದು ಸಂಬಂಧಿನ್ ಮುದಲ ಆರ್ಥಿಕ ಸ್ಥಾಯೀಕರಣ ಸಹ ಜಾತಿಕ ಪ್ರತಿಪತ್ತಿ ಅಮಾತ್ಯವರಸಿನ್ ಪಣವನ್ ಲದು ದಿದಾ ಸುಸ್ಯಾತ್ರೆ ಜನವರಿ ದೆವೆನೆ ದಿನತಿ ಅಂಕ ವಿಸ್ತುನಾಯ ಹಟಮಃ ಎಲೈರ ಖತರಧಾರಣ ಅತಿ ವಿಶೇಷ ಗಸಟ್ ಪತ್ರೆ ಫಲಕರ್ಣದ ನಿಯಮೇ ದಿದಾ ಸತ ಅಂಕ ಹತ್ಲಿಸರಧಾರಣ ವಿಶೇಷ ವೆಲಂದಮಾಂಡ ಬದು ಪಣತೆ ದೆವನವಗಂತಿ ಅರ್ಥಿ ವಿಶೇಷ ವೆಲಂದಮಾಂಡ ಬದು ಸಂಬಂಧಿನ್ ಮುದಲ್ ಆರ್ಥಿಕ ಸ್ಥಾಯೀಕರಣ ಸಹ ಜಾತಿಕ ಪ್ರತಿಪತ್ತಿ ಅಮಾತ್ಯವರಸಿನ್ ಪಣವನ ಲದು ದಿದಾ ಸುಸ್ಯಾತ್ರೆ ಜನವರಿ ಹತ ದಿನತಿ ಅಂಕ ವಿಸ್ತುನಾಯ ಹಟಮಃ ಎಲೈರ ಅಸುಹತರಧಾರಣ ಅತಿ ವಿಶೇಷ ಗಸಟ್ ಪತ್ರೆ ಫಲಕರ್ಣದ ನಿಯಮೇ ದಿದಾ ಸತಿ ಅಂಕ ಹತ್ತಿ ಸಡಧಾರಣ ವಿಶೇಷ ವೆಲಂದಮಾಂಡ ಬದು ಪಣತೆ ದೆವನ ವಗಂತಿ ಅಟತಿ ವಿಶೇಷ ವೆಲಂದಮಾಂಡ ಬದು ಸಂಬಂಧಿ ಮೊದಲ ಆರ್ಥಿಕ ಸ್ಥಾಯೀಕರಣ ಸಹ ಜಾತಿಕ ಪ್ರತಿಪತ್ತಿ ಅಮಾತ್ಯವರಸಿನ್ ಪಣವನ ಲದು ದಿದಾ ಸುಸಿಹತರೆ ಫೆಬ್ರವರಿ 19 ದಿನತಿ ಅಂಕ ವಿಸುತನಾಯ ಹೆಟದ ಕಾಲೀರ ಖಯಧರಣ ಅತಿ ವಿಶೇಷ ಗಸಟ್ ಪತ್ರೆ ಫಲಕರ್ಲದ ನಿಯಮೇ ದಿದಾ ಸತ ಅಂಕ ಹತ್ತಿ ಸಡಧಾರಣ ವಿಶೇಷ ವೆಲಂದಮಾಂಡ ಬದು ಪಣತೆ ಪಶ್ಚನ ವಗಂತಿ ಅರ್ಥಿ ವಿಶೇಷ ವೆಲಂದಮಾಂಡ ಬದು ಸಂಬಂಧಿ ಮೊದಲ ಆರ್ಥಿಕ ಸ್ಥಾಯೀಕರಣ ಸಹ ಜಾತಿಕ ಪ್ರತಿಪತ್ತಿ ಅಮಾತ್ಯವರಸಿನ್ ಪಣವನ ಲದು ದಿದಾ ಸುಸ್ಯಾತ್ರೆ ಮಾರ್ತ್ ಫಲವನ ದಿನತಿ ಅಂಕ ವಿಸುತನಾಯ ಹೆತ್ತತುನ ಎಲ್ಲರ ಖಾತ್ರಿ ಸ್ಥಿಕಧರಣ ಅತಿ ವಿಶೇಷ ಗಸಟ್ ಪತ್ರೆ ಫಲಕರ್ಣದ ನಿಯಮೇ ದಾ ಸಂಸ್ಥೆಯ ಹತ್ತನಮೇ ಅಂಕ ಹತಲಿ ಧರಣ ಶ್ರೀಲಂಕಾ ಅಪನಯನ ಸಂವರ್ಧನ ಪಣತೆ ದಾಹತ್ರ ವಗಂತಿ ಅಟ್ತೆ ಸಿಸ್ಪದು ಸಂಬಂಧಿ ಆಯೋಜನ ಪ್ರವಾದನ ಅಮಾತ್ಯವರ ಸಿನ್ ಪಣವನ ಲದು ದಿದಾ ಸುಸ್ಯಾತ್ರ ಜನವರಿ ಹತರ ದಿನತಿ ಅಂಕ ವಿಸುತನಾಯ ಹೆಟಪಃ ಎಲ್ಲರ ಪಣಹ ಧರಣ ಅತಿ ವಿಶೇಷ ಗಸಟ್ ಪತ್ರೆ ಫಲಕರ್ಣದ ನಿಯಮೇ ಸಹ ರೇಗು ಆಜ್ಞಾಪಣತಿ ದಸ್ಯ ತಿಸ್ಮ ಅಧಿಕಾರಿ ದಹಯ ವಗಂತಿ ಅಟತೆ ಆನಯನ ತೀರುಬದು ಸಂಬಂಧ ಯೋಜನಾ ಸಮ್ಮತಿ ದಿದಾ ಸುಸ್ಯಹತ್ರಿ ಜನವರಿ ಹತರ ದಿನತಿ ಅಂಕ ಉಸ್ತುನ ಹೆಟಪಃ ಎಲೈರಾಕ್ ಪಣಸ್ಕ ಧರ್ಣ ಅತಿ ವಿಶೇಷ ಗೆಸೆಟ್ ಪತ್ರೆ ಮಮ್ಮ ಇದ್ರಿಪತ್ ಕರಮಿ ಮೆಮ್ಮ ನಿಯಮೇನ ಸಹ ಯೋಜನಾ ಸಮ್ಮತಿ ರಾಜ್ಯ ಮುದಲ್ ಫಿಲ್ಮಂದ ಕಾರಕ ಸಭಾವಿತ ಯಮುಖ ಲೈತಿಯಾಯಿ ಯೋಜನಾ ಕರಮಿ
ಅವರು ನಾಗರಿಕ ಸಂವರ್ಧನ ನಿವಾಸ ಮತ್ತು
ಅವರು ಕಥಾನಾಯಕ ತುಂಬಿ ದಿದಾ ಸುಸ್ಯದಕ ವರ್ಷ ಸಂಧ ನಾಗರಿಕ ಜನಾವಾಸ ಸಂವರ್ಧನ ಅಧಿಕಾರಿ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ಮಮ್ಮ ಇದ್ರಿಪತ್ ಕರಮಿ ಮೇಮ ವಾರ್ತಾವ ಜಾತಿಕ ಆರ್ಥಿಕ ಭೌತಿಕ ಸಲಸಂ ಫಿಲ್ಮಂದ ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಣ ಕಾರ್ಯಸಭಾವಿತ ಯಮುಗಲಿತ್ಯ ಮಮ ಯೋಜನಾ ಕರ
ಸಂಚಾರಕ ಇಡಾಮ ಮಾತಿ ತುಮ
ಅವರು ಕಥಾನಾಯಕ ತುಮನಿ ಯದಾ ಸ್ವಿಸ್ಸ ವಿಸೇಕ ಸಹ ವಿಸೇಕ ವರ್ಷ ಸಂದ ಇಡಂ ಮೆನುಂ ಸಭಾವೇ ವಾರ್ಷಿಕ ವಾರ್ತಾ ಮಮ ಇದ್ರಿಪತ್ ಕರ್ಮಿ ವಾರ್ತಾ ಆಹಾರ ಸುರಕ್ಷಿತತ ವಹ ಕೃಷಿಕಾರ್ಮೇ ಫಿಲಿಮಂದ ಆಂಶಿಕ ಅಧೀಕ್ಷಣ ಕಾರ್ಯಸಭಾವಿತ ಯಮುಗಲಿತ್ಯ ಮಮ ಯೋಜನಾ ಕರಮಿ
ಕಾರಕ ಸಭಾ ವಾರ್ತಾ ಪಿಲಿಗಣಿ ಮಹಾಜನ ರಕ್ಷಾ ಘಟಕದಿಂದ ಅಮಾತ್ಯಾಂಶ ಉಪದೇಶ ಕಾರಕ ಸಭೆಯ ವಾರ್ತಾ ಗರು ಟಿಲಾನ್ ಅಲಸ್ ಮಹತಾ ವಿಶೇಷ
ಅಖಿಲ ಎಲ್ಲ ಅವಲಮಂತ
ಕಥಾನಾಯಕ ತುಮನಿ ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಕಡಿದ ಅಮಾತ್ಯಾಂಶೀಯ ಉಪದೇಶಕ ಕಾರ್ಯಸಭಾವಿತ ಯುಮುಖನಲ್ಲದ ತುನ್ಸಿ ಪಣಸ್ಯಕವನ ಅಧಿಕಾರಿಯು ಆಗಾಮಿಕ ವಿಗಾಮಿಕ ಪದ್ಧತಿಯ ದಾಹತ್ರನು ಸಹ ವಿಸ್ತುಂಗನ ವಗಂತಿ ಸಮಗ ಕೇವಿಯುತು ಪಣಸ್ ದೇವನ ವಗಂತಿ ಅರ್ಥೆ ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಮಾತ್ಯವರೇ ವಿಸಿನ್ ದಿದಾಸ್ ವಿಸ್ಯತ್ರಯ ಮಾರ್ತು ವಿಸ್ತರಣ ದಿನ ಸಾಧನಲದ ನಿಯೋಗ ಸಂಬಂಧೇನ್ ಉ ಇಕಿ ಕಾರಕ ಸಭಾವೇ ವಾರ್ತಾ ಮಮ ಇದ್ರಿಪತ್ ಕರು
ಅಜೇ ಮುದಲ್ ಪಿ ಕಾರಕ ಸಭಾವೇ ವಾರ್ತಾ ಹರ್ಷಡ ಸಿಲ್ಲ ಮೆತ್ತುವ ಮಧುರಿತಾನಗೆ ಮೆತ್ತುವ
ಕರು ಕಥಾನಾಯಕ ತುಮನಿ ರಜೆ ಮುದಲ್ ಬಿಲ್ವಾದ ಕಾರಕ ಸಭಾವಿತಿ ಯೋಮುಖರಲ್ಲದ ಇದರ ನಮಸ್ಯ ಅಸುನಮೇ ಅಂಕ ದಹತುಮ ಧರಣ ನಿಷ್ಪಾದನ ಬದು ವಿಶೇಷ ವಿಧಿವಿಧಾನ ಪಾನದೆ ತುಂಗನ ವಕಾಂತಿಯ ಅಟತೆ ನಿಯಮನೆಯ සුරාබදු ආඥාපනත යටතේ නිවේදන අංක 3 ඇලිරක් 20යි 23 සහ සුරාබදු ආඥාපනත යටතේ නිවේදන අංක 4 ඇලිරක් 20යි 23 සම්බන්ධයෙන් වූ එකී කාර්ක ස්වභාවයේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම රංජි සියඹලා පිටියමැතිතුමා.
ගරු කථානායකතුමනි, පෝද්දල මීපාවල ග්‍රීන් නිව් අංක 69 දරන ස්ථානයේ පදිංචි අතුල ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද යටිඅන්තර මහවිලපාර අල්ගහ කොටුව යන ලිපිනේ පදිංචි HMSNK කරුණරත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අලවතුර කෑගල්ලපාර C140 දරන ස්ථානයේ පදිංචි K.ටිරෝන් ගොඩ්පි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හෙට්ටිමුල්ල මලවිට 15 D31A දරන ස්ථානයේ පදිංචි KGGK සේනානායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද නෙළුම්දෙණිය කොටවැල්ල එගොඩවත්ත අංක A63 දරන ස්ථානයේ පදිංචි RMCK රත්නායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ ගන්තුන මැදගම ඉහළවත්ත C22-1 දරන ස්ථානයේ පදිංචි SM රත්නපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
විජිත බේරුගොඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, පූජා පිටිය පලිපාන අංක 166 දරන ස්ථානයේ පදිංචි SWC හේමලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
සිරිපාල ගම්ලත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, හිඟුරක්ගොඩ යෝදැල අංක 5 දරන ස්ථානයේ පදිංචි HM ලංකා රාජනී විජේතිලක මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
වාසුදේව නානායක්කාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, හෙම්මාතගම හත්ගම්පල ජයසිරි ස්ටෝස් අංක 115 බිස්ථානයේ පදිංචි එච් චමින්න කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
සුදර්ශන් දෙනිපිටිය මැතිතුමා. මංජුලා දිසානායක මැතිනිය.
ගරු කථානායකතුමනි, පානදුර මහවිල හොරණපාර මනහර උයන අංක 3A දරණ ස්ථානයේ පදිංචි BDD පෙරේරා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 20යි 27 පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. 20යි 24 අප්‍රේල් 5 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්ක සභාව රැසීමේ තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 27/2 යටතේ ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, සභානායකතුමත් මට අනුමැතිය ලබා දුන්නා 27/2 ප්‍රශ්නය අහන්න තියෙන එතුමාගෙන්මයි. කරුණු දෙක තුනක් මතු කරන්නට උන්චි වෙලාවක් ඉල්ලීමක් කරන මොකද වෙලාවක් තිබෙන නිසා මම විශේෂයෙන්ම අහන්න කැමති රංජිත් සියඹලාපිටියේ මැතිතුමත් මේ සභාවේ සිටිට මොහොතේ මම ඔබතුමාට මතක ඇති මම කීප වතාවක් මේ සභාවේ අපේ රටේ වැඩිහිටි ප්‍රජාව විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ ගණනාවක් දසලක්ෂ ගණනාවක් ජීවත් වෙනවා. ඒ වැඩිහිටි ප්‍රජාව බොහොම අමාරුවෙන් AI ඉපැයීම් ආදායම් ඉතුරු කරලා ඒ අය තැන්පත්වලට දාලා අර ඉස්සර තිබුණා මේ ආණ්ඩුවේ අහෝසි කරන්නට පෙර අඩුම ගානේ 15%ක පොලි අනුපාතයකට ඒ අයගේ තැන්පතුවලට ඒ පොලි අනුපාතය ලැබිලා ඒ ලැබුණු මුදලින් තමයි ඒ අයගේ ඔය බේත්හේත් ඖෂධ විවිධ අවශ්‍යතාවයන් අත් වශයෙන්ම මේ රටේ විශ්‍රාමික ජනතාව වැඩිහිටි ජනතාව තමන්ගේ ජීවිතයේ සැඳෑ සමේ තමන්ගේ ඒ වියදම් පරිපාලනය කරගන්න. එතකොට මම මේ ප්‍රශ්නය ඔබතුමාට යොමු කරා කීප අවස්ථාවකදී මේ අයට ලබා දුන්නු 15%ක පොලි අනුපාතය දැන් අද 8%, 7% සහ සමහර තැන්වල ඊටත් අඩුවට වැටිලා. එතකොට ඒ අයට ලැබුණු ඒ ආදායම් මාර්ගය දැන් අහිමි වෙලා. ඉතින් මේ ලක්ෂ සංඛ්‍යාත දසලක්ෂ සංඛ්‍යාත අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව වැඩිහිටි ප්‍රජාව ඉල්ලුම් කරනවා මේ ප්‍රශ්නයට රජයට මැදිහත් වෙලා කරුණා කළා ඒ අයට ලැබුණු අර 15%ක පොලිය එහෙම නැත්නම් එයාගේ තැන්පතු වලට ලැබුණු පොලිය ආදායම ලබා දෙන්නට කියලා. ඉතින් මම මේ ප්‍රශ්නය කීප වතාවක්ම යොමු කරපු අවස්ථාවේදී මම හිතන්නේ ඔබතුමත් ඒ වගේම ඔබතුමාගේ සහෝදර රාජ්‍ය අමාත්‍යතුමත් මේක පිළිබඳව රජයේ අවධානය යොමු කරනවා කියන එක උත්තරේ තමයි අපිට ලැබුණේ. මම කැමති දැන් අවධානය යොමු කිරීමෙන් ඔබට ගිහිල්ලා මේ වැඩිහිටි ප්‍රජාවට, මේ දසලක්ෂ සංඛ්‍යාත වැඩිහිටි ප්‍රජාවට, විශ්‍රාමික ප්‍රජාවට මේ 15%ේ පොලි අනුපාතයේ ආදායම ලබා ගන්නට, එයාගේ තැන්පතු වලට කවදද ඔබතුමන්ලා ඇත්ත වශයෙන්ම මේ අවධානය යොමු කරන එකෙන් ඔබට ගිහිල්ලා කවදද ඒක ක්‍රියාත්මක කරන්නේ?
ඔව් සියඹලා පිටිමැතිතුමා.
ඔව් මේ විශේෂයෙන්ම බැංකු පොලිය අපිට ප්‍රධාන ප්‍රශ්නයක් තුන බැංකු පොලිය වැඩි කියලා, ණය පොලිය සහ තැන්පත් පොලිය. අපි 116 තිබුණු ණය පොලිය සහ 115 තිබුණු තැන්පත් පොලිය දැන් තනි ඉලක්කමට 10%න් 4% ගෙනත් තිනවා. ඒකේ ස්වාභාවික මේ ප්‍රතික්‍රියාවක් තමයි තැන්පත් වලට ලැබෙන පොලිය අඩුවීම. ඒ ප්‍රශ්නෙට තමයි මේ වැඩිහිටි ප්‍රජා මුහුණ දීලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විපක්ෂ නායකතුමා කියපු කාරණාව එතෙන්ට ලඟ කරලා සීමා කළ යුතුයි කියලා. ඊට වඩා වැදගත් වෙන කාරණාව. ඉතින් අපි මෙතනදී ප්‍රථමයෙන්ම දැනට වැඩිහිටි ප්‍රජා මුහුණ දීලා තියෙන එක ප්‍රශ්නයක් තමයි රඳවා ගැනීමේ බද්ධ තුල ලක්ෂයට අඩු වාර්ෂික පොලියක් ලබන අයගේ මුදලක් මේ නීතිය අනුව රඳවා ගැනීමේ ප්‍රශ්නය. ඒකට අපි පිළියමක් යෙදුවා ක්‍රියාත්මක කළා. එතෙන්දී අපි දැක්කා ගරු කතානායකතුමනි ඒහි ප්‍රායෝගිකත්වය ඵලදායක නැහැ කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි මේක. ඒ නිසා අපි දැන් වහාම ක්‍රමයක් හොයාගෙන යනවා මේ රඳවා ගැනීම බද්ධ නිසා ප්‍රශ්නයකට පත් වෙන ලක්ෂයට වැඩිය මාසික පොලිය අඩු අයට කොහොමද මේක ආපසු ලබා දෙන්නේ ශ්‍රනිකෝ කියලා. ඊළඟට මෙතුමා කිව්ව කාරණාව පොදුවේ වැඩිහිටි අයට යම්කිසි වැඩි පොලි අනුපාතයක් ලබා දෙන. ඒ සඳහා වැඩපිළිවෙළක් හදනවා. අනිවාර්යයෙන්ම රජය ඒකට මුදල් යෙදවිය යුතුයි. අපි දැනටත් පසුගිය අවස්ථාවල එවැනි කටයුතු සඳහා මේ එවැනි වැඩපිළිවෙළක් යෙදීම තුළ බැංකුවලට යන වියදම තවමත් අපි ගෙවන්න තියෙනවා ගරු කතානායකතුමනි. අවුරුදු ගණනාවක මේ වැඩිපුර පොලිය වැඩිහිටියන්ට ගෙවපු බැංකුවලට ලැබිය යුතු මුදල රජෙන් තාමත් ගෙවන්න තියෙනවා මේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය තුළ. සාමාන්‍යයෙන් එහෙම වැඩපිළිවෙළක් යොදනවා නම් අපි 15% කරනවා බිලියන 40%ක්වත් වර්ෂයකට ඒ සඳහා යෙදවිය යුතුයි. ඉතින් අපිට දැනට කලින් ඒවටත් ගෙවන්න තියෙනවා. ඒ කෙසේ වුවත් ඉතින් අපි දැඩි අවධානයට යොමු කරලා තියෙනවා කොහොමද අපි මේ තත්ත්වයට රටේ තියෙන මුදල් ප්‍රවාහත් එක්ක මුහුණ දෙන්න කියලා. එහි පළවෙනි පියවර හැටියට අර රඳවා ගැනීම බද්දෙන් අපහසුතාවපත් වෙලා ඉන්න අයට වහාම විසඳුමක් හොයන්න අපි කටයුතු කරගෙන යනවා.
ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි, මම විවාදයකට යන්නට සූදානම් නැහැ. ඔබතුමාට දැන් 15%ක පොලිය දැන් අඩු වෙලා, ඒක නිසා මේ සිද්ධිය සිද්ධ වුණයි කියන හේතුව හොවා දක්වන්නට බැහැ. ඒ මොකද මේ ලබා දෙන ඉහළ පොලිය තුළ ඇත්ත වශයෙන්ම පහුගිය ආණ්ඩු ඒ මුදල් ප්‍රතිපූර්ණය කළා. හරි, ඒ පාඩුවක් වෙන ඉන්ට්‍රස්ට් රේට් එකේ දෙන සබ්සිඩි එක ඒ බැංක්ස් වලට ප්‍රතිපූර්ණය කරා. එහෙම තමයි විශ්‍රාමික ප්‍රජාවට ස්ථාවර 15%ක පොලිය ලැබුණේ. ඉතින් මම ඔබතුමාගෙන් අහන්නේ වෙනත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ 15%ක පොලි අනුපාතය මේ රටේ වැඩිහිටි ප්‍රජාවට, විශ්‍රාමික ප්‍රජාවට දසලක්ෂ ගණනින් ඉන්නවා. මේ අය ඇත්ත වශයෙන්ම මේ මහ පොළවේ ඉන්න පුද්ගලින්ට නම් තේරෙනවා පුදුම දුකක් විඳින්නේ, පුදුම ප්‍රශ්න රසකට මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා මම නැවතත් වරක් ඔබතුමාගේ අවධානය යොමු කරනවා, කරුණා කරලා මේක මේ අවධානයට යොමු කරනවායි කියන කාරණාවට සීමා වෙන්නේ නැතුව මීට පෙර මට ලබා දුන්න උත්තර අනුව ඔබතුමාලා කිව්වා මේ දේ කරනවායි කියලා. අවධානයට යොමු කළා මේක කරනවායි කිව්වා. ඒක ක්‍රියාවට නංවන දිනයක් අද හෙටම පාර්ලිමේන්තුවටත් රටටත් ඉදිරිපත් කරන්න. ඒ මොකද මේ වැඩිහිටි ප්‍රජාව අතිශය ප්‍රශ්න රසකට මුහුණ දීලා සිටින්නේ කියන එක මම මේ අවස්ථාවේ මතු කරන්න කැමතියි.
ගරු කතානායකතුමන්, මේ කාරණාව පිළිබඳ මහ පොළොවේ ඉන්න කෙනෙක් හැටියටයි, ගමේ ඉන්න කෙනෙක් හැටියට මම දකිනවා. මටත් ලියුම් එනවා නිතරම. ඉතින් ප්‍රතිපූර්ණය කරනවා කියලා මෙතුමා කිව්ව එකේ අදහස තමයි මේ බැංකුවලට මේ සඳහා යන වැඩිපුර වියදම රජයෙන් ගෙවන්න ඕනේ. ඒක ඒ වචනේම තමයි මමත් කිව්වේ. ඉතින් ඒ සඳහා පසුගිය අවස්ථාවල ප්‍රතිපූර්ණය කළ යුතු මුදලුත් විශාල ප්‍රමාණයක් ගරු කතානායකතුමනි බැංකුවලට ගෙවන්න තියෙනවා. අපි මාස පතායි වදන් කොටස් වශයෙන් ගෙවනවා. මේ වර්ෂ ගාණක් මේ කාරණාව සඳහා ප්‍රතිපූර්ණය නැත්තම් රජය විසින් ගෙවිය යුතු මුදල. ඉතින් දැනටත් අපි ගෙවාගෙන යනවා. ඉතින් ඒ අතර සුර අලුතෙන් අපි කොහොමද මේ අපේ තියෙන මුදල් ප්‍රවාහන වලට ගැළපෙන පරිදි මේක කරන්න කියන එක ගැන අපි දැඩි අවධානයට යොමු වෙලා තියෙනවා. මහ භාණ්ඩාගාරයේ මේ වෙලාවේ යම් තීරණයක් ගන්න ඉතාම සැලකිල්ලෙන් අපි අත්විඳලා තියෙනවා. නොසලිකලිමත්ව හදිසි තීරණ ගැනීම තුළ අපි මුණ දුන තත්ත්වය. ඒ නිසා මේ ගැන අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා කියන කාරණාව මට දැනට කියන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, අපේ සභානායකතුමා මට අවසරය ලබා දුන්න නිසා මම මේ ප්‍රශ්නයත් ඉදිරිපත් කරන්න කැමතියි. මම සතුටු වෙනවා අපේ සියඹලපිටිය මැතිතුමා මේ සභාවේ රැඳී සිටින මොහොතක මේ ප්‍රශ්නය යොමු කරන්න. විශේෂයෙන්ම අපේ රටේ ගොවි ජනතාව, ඒ වගේම අපේ රටේ ධීවර ජනතාව, ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් තිබුණු වැඩසටහනක් තමයි දායක විශ්‍රාම වැටුක්‍රමය. එක පැත්තකින් ගොවි විශ්‍රාම වැටුක්‍රමය, අනෙක් පැත්තකින් ධීවර විශ්‍රාම වැටුක්‍රමය. මේ විශ්‍රාම වැටුක්‍රම දෙකම මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවටත් ධීවර ජනතාවටත් ඒ අය මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්. ඉතින් මම මේ කාරණා දෙක පිළිබඳවත් මම මේ සභාවේදී අවස්ථා ගණනාවකදී ප්‍රශ්න කරා. මොකද්ද ගොවි විශ්‍රාම වැටුක්‍රමය ශක්තිමත් කරගෙන ඒ අයගේ ඒ විශ්‍රාම වැටුප හරහා ලැබෙන සුබසාධන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නට මොකක්ද රජය කරන්නේ? මොකද රජයේ මැදිහත් වීම. ඒ වගේම ධීවර විශ්‍රාම වැටුක්‍රමයත් අද සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙලා. ඉතින් මේ කඩාකප්පල් වුණු ගොවි විශ්‍රාම වැටුක්‍රමයටත් ධීවර විශ්‍රාම වැටුක්‍රමයටත් රජයේ මැදිහත් වෙලා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙනම් මම අහන්න කැමතියි මේ සීමල පිටියේ මැතිතුමාගෙන්, මීට අවස්ථාවන් ගණනාවකට පෙර කිහිප අවස්ථාවකදී ගොවි විශ්‍රාම වැටුක්‍රමය ගැනත් ධීවර විශ්‍රාම වැටුක්‍රමය ගැනත් මම ප්‍රශ්න කරා. මොකද්ද ඒ වැඩපිළිවෙල දෙකම සක්‍රීය කරලා යාවත්කාලීන කරලා මේ රටේ ගොවි ජනතාවටත් ධීවර ජනතාවටත් ඒ විශ්‍රාම වැටුක්‍රමවල ප්‍රතිලාභ ලබා දීම නැවතත් වරක් ක්‍රියාත්මක කරන්නට මොකද්ද ගන්න පියවර? මොකද මේ වැඩසටහන් දෙකම කඩාකප්පල් වෙලා තියෙනවා.
ගරු කතානායකතුමනි, ඒ කාරණා දෙක සියල්ලම පිළිබඳ වඩාත් විස්තරාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරියේ මම පැහැදිලි කරන්න බලාපොරොත්තු
වෙනවා. අභිවෙනි ස්තුති කතානායකතුමා. මම 27 ප්‍රශ්නයට යොමු වෙනවා. මේ සභානායකතුමාගේ අධ්‍යාපන අමාත්‍යාගේ විෂයපතේට අදාළව අහන ප්‍රශ්නයක්. මෙරට ගුරු විදුහල්පති සේවයේ බීසී පෙරේරා වාර්තාවෙන් ආරම්භ වූ වැටුප් විෂමතාවයට මෙතෙක් පැහැදිලි විසඳුමක් ලබා දීමට රජය සමත් වෙලා නැහැ. තවද අධ්‍යාපන පද්ධතියේ ගුරු හිඟතාවය අද විශාල අර්බුදයක් වී තිබියදී වැඩි වෙන ජීවන වියදම හමුවේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල අරගලයක නිරත වෙනවා. අධ්‍යාපන අමාත්‍යතුමා හොඳින් දන්නවා අද අපේ රටේ 40,000 ගුරු හිඟයක් තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් විසින් වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් විවිධ මතයන් දරමින් ලිපි නිකුත් කිරීම නිසා සමස්ත අධ්‍යාපන පද්ධතියේ නිලධාරීන් අද විශාල කැළඹීමකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මම අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහන්නට කැමතියි, මෙරට සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නවාද? එසේනම් මෙම වැටුප් විෂමතාවය අවම කරමින් සාධාරණයක් ඉටු කිරීමට රජය තවමත් කල්මරමින් සිටින්නේ මන්ද? ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන තෙක් අතුරු සහනයක් ලෙස ලබා දිය යුතු ප්‍රමාණය 3/1 ප්‍රමාණයක් පසුබිඳා ලබා දුන් බව වාර්තා වුණා. එමගින් සියලු වැටුප් විෂමතාවයන් විසඳී තිබේ. අපි හැමෝම දන්නවා වැටුප් විෂමතාවය විසඳන්නට දුන්නු මුදලින් 3/1 විතරක් ලබා දීලා තිබෙනවා. ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. අපි විශ්වාස කරනවා විසඳලා නැහැ කියලා. එය ලබා දී ඇත්තේ සුබෝධනී වාර්තාව පදනම් කොටගෙනද? නැතහොත් වෙනත් වාර්තාවක් පදනම් කොටගෙනද? එසේ නම් මේ කුමක්? ඒ වාර්තාව සභාගත කරන්නේ ඉතිරිව ඇති ප්‍රමාණය ලබා දෙන්නේ කවදද? දැන් විෂමතාවය ඉවත් කරන්නට දීමනාවක් දුන්නා. දීමනාවෙන් තුනෙන් එකක් දුන්නා. ඉතුරු තුනෙන් දෙක දීලා නැහැ. ඒ ඉතිරි තුනෙන් දෙක ලබා දෙන්නේ කවදද? ඒ සඳහා කොපමණ ප්‍රතිපාදන ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ? ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දීම සඳහා ඉදිරිපත් කරන සුබෝධනී කමිටු වාර්තාවේ නිර්දේශ රජය පිළිගන්නේද? නොයසේ නම් මේ මන්ද පිළි නොගන්නේ නම් රජය සතුව ඇති විකල්පය කුමක්ද? එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සැලැස්මක් තිබේ. ගුරු විදුහපති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම සුදුසුයැයි යනුවෙන් 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මඩුල්ලක් විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. ගුරු විදුහපති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට රජය කටයුතු කරන්නේ අධ්‍යාපන සේවය සම්බන්ධ අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය, අනධ්‍යන සේවය ඇතුළු සියලු සේවාවන් ආවරණය වන පරිදි වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන්නේ කවදා? අපේ අධ්‍යාපන ඇමතුමා හොඳින් දන්නවා අධ්‍යාපනඥ, ගුරු උපදේශක, අනධ්‍යන, ගුරු විදුහල්පති, ඒ වගේම අපිට අමතක කරන්නට බෑ ගුරු ශේෂ්ත්‍රයේ සේවය කරන සංවර්ධන නිලධාරීන් සහ අධ්‍යාපන පරිපාලන ශේෂ්ත්‍රය. මේ කොටස් හතේ ගැටළු වලට විශේෂයෙන්ම වැටුප් විෂමතා ගැටළු වලට කවදද විසඳුම් ලැබෙන්නේ? ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් ඇති බව අධිකරණය පවා පිළිගෙන තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ ED ඇලයිරක් 2 ඇලයිරක් 29 ඇලයිරක් 2 ඇලයිරක් 3 ඇලයිරක් 34 හා 2024 4/18 දින ඇති ලිපිය අධිකරණය හා රාජ්‍ය සේවා කොමිසම අතික්‍රමණය කිරීමක් නොවන්නේද? ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයක් පිළි අරගෙන තිබෙනවා, බරපතල වැටුප් විෂමතාවයක් තිබෙනවායි කියලා රාජ්‍ය සේවා කොමිසමෙත් ඒ නිර්දේශ අදාළව ඇවිල්ලා තිබෙනවා. එහෙම තියෙද්දී කොහොමද අධ්‍යාපන අමාත්‍යංශයේ එක නිලධාරිනියක් මේ වගේ තනි තීන්දුවක් අරගෙන මෙහෙම කිව්වොත් වරදක් වෙන්නේ නැහැ. ඒ නිලධාරිතුමිය ඇමතිතුමාගේ ඔළුවට උඩින් ගිහිල්ලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වාසනා ගුණරත්න මහත්මිය, එතුමිය මං හිතන්නේ ඇමතිවරයාත් අභිභවා ගිහිල්ලා ඔබතුමාගේ මතයක් ඔබතුමාගේ අදහසක් අභිභවා ගිහිල්ලා ලිපි නිකුත් කරලා තිබෙනවා. එහෙම කොහොමද කරන්නේ? එහෙම අයට මොකද්ද ගන්න පියව? මේ ලිපිය අවලංගු කරන්නට ඔබතුමා කටයුතු කරන්නේද? මේ වගේ ඇමතිවරයාගේ බලයක් අභිභවා ගිහිල්ලා මෙහෙම කටයුතු කරන අයට ඔබතුමන්ලා විනය පරීක්ෂණයක් කරන්නේ. අංක 21 ඇලීරක් 14.15 ඇලීරක් 302 ඇලීරක් 0.23 හා 2021 8 මාසේ 10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමත වූ අනු කමිටු වාර්තාව මගින් නිර්දේශ කරන ලද වැටුප් වැඩිවීමෙහි කොටසක් තවදුරටත් ලබා දීමට නොමැති බව නිරීක්ෂණය වේ යනුවෙන් ස්ථාවරයක් අධ්‍යාපන අමාත්‍යංශයේ දැරීම ඇමතිතුමාගේ මතය වන්නේද? දැන් මෙහෙම සඳහන් කරලා තියෙනවා අර ලිපියේ. නොයසේනම් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම කුමක්ද? අමාත්‍යවරයාගේ මතයට එරෙහිව ගොස් ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව හිතුමතේ ලිපියක් නිකුත් කර ගුරු විදුහල්පතිවරුන් අතර කැළඹීමක් ඇති කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශීය නිලධාරීන් පෙරෙහිව අමාත්‍යවරයා ගනු ලබන පියවර කවරේද? ඒ වගේම 2024 වසරට අදාළව ගුරුමාරු අයදුම්පත් කැඳවීම සහ ගුරුමාරු මණ්ඩලය මෙතෙක් පත්කර නොමැති බව වාර්තා වෙනවා. ඒක සත්‍යයක්. එසේනම් එම ප්‍රමාදයට හේතු කවරේ? ගුරුමාරු ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නේ. ගුරු සේවයේ දැනට පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව වාර්තා වන හේයින් එය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? පුරප්පාඩු පිරවීමට ගතවන කාලය කුමක්ද? ඒවට තමතරව මම අහන්න කැමතියි ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවසරය පරිදි. මොකද අත්ත වශයෙන්ම මේ විෂය පිළිබඳව මනා දැනුමක් තිබෙන ඇමතිවරයෙක් නිසා විශේෂයෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවයේ බඳවා ගැනීම ප්‍රමාද වෙලා තිබෙනවා. ටීචර් එඩියුකේටර් සර්විස් එක විශේෂයෙන්ම පුරප්පාඩු 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙන මොහොතක් තුළ අවස්ථාවක මේ ගුරු අධ්‍යාපනඥ සේවය අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ බඳවා ගැනීම සිදු කිරීමට අදාළව පළමු සම්මුඛ පරීක්ෂණය පවත්වලා තිබුණා. දෙවෙනි තුන්වෙනි සම්මුඛ පරීක්ෂණ පැවැත්වලා නැහැ. ඒ පිළිබඳව ඔබතුමා කරුණාකරලා උත්තරයක් දෙන්න. කවදාද මේ ටීචර් එඩියුකේටර් සර්විස් එකේ පුරප්පාඩු 2000 ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 2000 සම්පූර්ණ කරන්නට ඔබතුමා කටයුතු කරන්නේ? ඒ වගේම මම ඔබතුමාගෙන් පැහැදිලිව ඉල්ලීමක් කරනවා, අනධ්‍යන ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, ඒ වගේම ගුරු සංවර්ධන නිලධාරී සහ අධ්‍යාපන පරිපාලක මේ කොටස් හත පිළිබඳව මම අවස්ථා ගණනාවකදී මමත් රෝහිණී කවිරත්න ගරු මන්ත්‍රීතුමියත් ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඒ සාකච්ඡා ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි ගරු ඇමතිතුමනි, මේක මේ ඔබතුමාව විවේචනයක් හැටියට හිතන්න එපා. ඔබතුමා ගන්න ප්‍රතිපත්තිමේ තීන්දුව මේ සමහර නිලධාරීන් ක්‍රියාත්මක කරන්න. ඒ තීන්දුව නිත්‍යානුකූල නොවන තීන්දුව නෙවෙයි. ඒ පාර්ශව සියල්ලක්ම කැඳවලා ගන්න තීන්දුව. කොහොමද ඇමතිවරයාට උඩින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන්නේ කියන එක මම අහන්න කැමතියි. ස්තුතියි.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා, අද දින 27/2 ස්ථාවර නියෝගය යටතේ අසන ලැබෙන ප්‍රශ්නය සැකෙවින් ඊයේ මගින් ප්‍රශ්න කර සිටියා. අද විස්තරාත්මක කරුණු ප්‍රශ්න කළා තිනවා. මම ඉස්සෙල්ලාම ඊයේ එතුමා නගන ලද ප්‍රශ්නෙට මම දුන්න පිළිතුර ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේම සඳහන් කළා තිනවා. ඇමතිර තුලින් ගිය ලේකම්වලට වැඩ වරදී කියලා. එතකොට ඒක වාර්තා කළා තිනවා. මම ඒක නැවත කියවන්න යන්නේ. පුවත්පතේ නිවැරදිව ඒක සඳහන් කළා තිනවා. ඔබතුමා අහපු ප්‍රශ්නයත් මම දුන්න පිළිතුර. ඊළඟට අද ඔබතුමා අහන ලද ප්‍රශ්නමාලාව මම ඉතාම වැදගත් වෙන, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ප්‍රශ්නමාලාව ඇසීම ගැන. මොකද පිළිතුරු දීම තුලින් යම් නිරවුල් කිරීම පැහැදිලි කර ගැනීම කරන්නට අවස්ථාවක් ලැබෙන නිසා. විශේෂයෙන්ම ඔබතුමා අහන ප්‍රශ්නයේ මුලින්ම ආරම්භ කරන්නේ මෙරට ගුරු විදුහල්පති සේවයේ බීසී පෙරහැර වැටුප වර්තම ආරම්භ වූ වැටුප ප්‍රශමතාවේ. ගරු කථානායකතුමනි, 1994 එවකට පැවති රජයේ බලයට පත් වුණාම එදා අධ්‍යාපන ඇමතිවරයා හැටියට හිටපු රිචඩ් පත්‍රන මැතිතුමා එතුමා ගුරුවරයෙක් හැටත් විදුහල්පතිවරයෙක් හැටත් කටයුතු කරපු නිසා එතුමාට ඕනකම තිබුණා ඉතාමත් කඩිනමින් ගුරු සේවාව පිහිටුවන්න. එතෙක් ගුරුවරුන් බඳවාගත්තේ විවිධ ආකාරයෙන් ගුරු සේවා ව්‍යවස්ථාවකින් නෙවෙයි. ඉතින් මම ඒක ඉතිහාසය ගැන කියන්නේ නැහැ. එතුමා ඒ ගුරු සේවා ව්‍යවස්ථාව ගුරු සේවාව පිහිටවන ගමන් ගුරු සේවයේ වැටුප් වැඩි කළා. එතරු ගුරු සේවයට පැඩි කරාම විදුහල්පතිතුරුන් වැටුප් වැඩිුනේ නැහැ. ඒ පාර විදුහල්පතිතුරු ක්‍රියාමාර්ගයකට ගියාම නැවත 95 විදුහල්පතිතුරු සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගත්තා. දැන් මේ කරුණු දෙකම නිසා රාජ්‍ය සේවයේම කොටසක් තමයි ගුරු විදුහල්පතිතුරු සේවය කියන එක ඒ අවස්ථාවේදී. ඒ නිසා බීසී පෙරහැර වැටුප් කොමිසමක් පත් කළා. බීසී පෙරහැර වැටුප් කොමිසමෙන් මොකද්ද කළේ? ගුරු විදුහල්පති සේවාවේ වැටුප් සම්බන්ධයෙන් විෂමතාවය ගැන අත නොතබා සෙසු රාජ්‍ය සේවාවන් වල වැටුප විෂමතාවය නැති කළා. දැන් මොකද වුනේ? ගුරු සහ විදුහල්පතිතුරුන්ගේ වැටිපෙච්ච වැටුප විජප්‍රන් නැවතුමා ඒ ගෙනාපු තීරණයත් එක්ක නැවත වතාවක් පල්ලෙහාට ගිහිල්ලා රාජ්‍ය සේවයට උඩට ගියා. මෙන්න මේ විෂමතාවය ඇති වෙච්ච එක තමයි 95 සිට අද දක්වා මේ දිගින් දිගට එන්නේ. ඒතර හැම වතාවකම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් කරනකොට ඒ ගුරු විදුහල්පතිතුරුන්ගේ තිවිච්ච ඒ වැඩි කල්ල එතනම තිවිච්ච එක වීසී පෙර කමිසම එකට අත තිබෙ නෑ. නොතමා නිත්‍යවටික විසඳුව ඒ මැතිවෙච්ච ගැප් එක ඒ පරතරය තමයි එදා සිට අද දක්වා තුර 95 අවුරුදු 2005 එතන දාදින්ලා 27 අවුරුදු 29. ඉතින් මේක මේ එක රජයක් යටතේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක රජයන් ගණනාවක් මේ අවුරුදු 29 තුළ ඉඳලා තියෙනවා. ඒතර හැම රජයකටම මේ කරුණ ටික ආවා. හැබැයි ඒක නිසියාකාරයෙන් උනේ නැහැ. ඉතින් අවසාන වශයෙන් මොකද්ද උනේ? 2021 වර්ෂයේ අගභාගයේදීත් 22 වර්ෂයේ මුල් භාගයේදීත් ගුරුවරු දැඩි සටන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. එහි ප්‍රතිඵලයකට ගුරුවරු කලාප මට්ටමින් සංවිධානය වෙලා උද්ඝෝෂණ රාශියක් පෙළ ගැස්සුවා. පන්ති කාමරවල ඉගැන්වීමක් සිදු වුණේ නැහැ. ඒ වෙලාවේ එදා තිවිච්ච රජයේ ඇමතිවරයා එදා ඒ ඇමතිතුමා ඉන්න අද ඔබතුමන්ලක පැත්තේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, එතුමා හොඳින්ම දන්නවා. එතුමාගේ කාලේ තමයි ගුරුවරු පාර දිගේ ඇවිද්දෙව්වේ. අද එතුමා ඒ පැත්තේ උපදේශකයෝ. එතකොට එතුමා අතන ගෙට්ටු වහගෙන හිටියේ හැමදාම. මම රාජ්‍ය ඇමති, එතුමා ඇමති. ඉසුරුපාය මේ ඉස්සරහ ගෙට්ටු වහගෙන පොලිසිය 200ක් අතලේ දාගෙන තමයි හිටියේ මාස 3ක්. ජී.එල්. පීරිස් මැතිතුමා එතුමාටත් එතුමට යාගන්න බැරි වුණා ඒ වෙලාවේ. එතකොට ගුරුවරු ඉගෙනීම් කාර්යභාරයෙන් ඉවත් වුණා සමහර අවස්ථාවල. ඉතින් මේ විදිහට විශාල අරගලයක් ගියන් පස්සේ ධාතු විච්ච රජය මොකද කරපු දෙයි? ඇමති අනුකමිටුවක් පිටව ඩලස් සලහප්පෙරුම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමත් කාලයක් අධ්‍යාපන ඇමතිවරයා හැටේ හිටියා. ඒ කමිටුවේ ඊයේ කතා කරපු විමල් විරංශම එතුමත් හිටියා. ඒ වගේ ඒ ඇමති අනුකමිටුවක් වගේ වාර්තාවක් දුන්නා. ඊට පෙරාතුව ගරු කතානායකතුමනි සුබෝධිනී නමින් අතිරේක ලේකම්වරියක් හිටියා අමාත්‍යංශයේ. එතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ වාර්තාවක් හැදුවා වැටුප් කොමිසමට ඉදිරිපත් කරන්න අමාත්‍යංශයේ. හැබැයි ඒ වාර්තාව සුබෝධිනී වාර්තාව වැටුප් කොමිසම ප්‍රතික්ෂේප කළා. එතකොට මොකද උනේ? ලොකු රික්තයක් ඇතන. ඒ පාර ඇමති අනු කමිටුව විසින් දුන්න නිර්දේශය තමයි අධිරයන් යටතේ මේ ප්‍රශ්නේ විෂමතාවය විසඳන්නයි කියලා. එයින් තුනෙන් එකක් හැටියට තමයි ඔබතුමා ඊටම නිවැරදිව සඳහන් කළා වගේ ප්‍රශ්නමාලාවේදී එදා ඒ තුනින් එක ප්‍රමාණය 22 මැයි මාසෙට ගලපලා හිටන් දුන්නේ. එතකොට දැන් පොදු මතය තමයි අනු කමිටු වාර්තාවත් එක්ක ගත්තාම තව කොටස් වශයෙන් දෙකකින් හෝ ඒ ඉතුරු කොටස් ප්‍රමාණය විෂමතාවය නැති කරන්න දෙන්න ඕනේ. ඒකම අනු කමිටු වාර්තාවේ තව තින වැදගත් වෙන දේශයක් තමයි ගුරු සහ විදුහල්පති සේවයේ සංවෘත සේවාවක් කරන්නේ. මොකද මේ දෙක විවෘත සේවාවක් කරලා තියාගෙන අර බීසී පෙර වැටුප් කොමිසමෙන් හදපු එක තම නැවත උත්තරයක් දෙන්න බෑ. මොකද මේක උඩට ගත්ත ගමන් සෙසු රාජ්‍ය සේවාවන් සියල්ලෙම අයිති ක්ෂමතාවයක් ඇති වෙනවා. ඒ නිසා තමයි අනු කමිටුවේ නිර්දේශ කරලා තිබුණේ ගුරු විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් කරන්නයි කියලා. ඒ පිළිබඳව උත්ති සමිතිවල යම් යම් මතයන් තියෙනවා. නමුත් ඒක අපි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගය අරගෙන යනවා. ඉතින් මෙන්න මේ පසුබිමක් තුළ තමයි මේ විෂමතාවය ඇති වෙලා දැන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුම දෙනකොට ගරු කතානායකතුමනි විදුහල්පතිතුරුන්ගේ විෂමතාවය එනවා. විදුහල්පතිතුරුන්ගේ විෂමතාවය ඇත්තේ ගුරු අධ්‍යාපනඥ සේවයේ, ගුරු උපදේශක සේවාවේ, අධ්‍යාපන පරිපාලන සේවයේ. ඒතර අපි ගුරු විදුහල්පතියක සංගුත සේවාවන් කළා ප්‍රශ්න විසඳුවාට ඊ උඩට යන අය දැන් උදාහරණයක් වශයෙන් සමහර විදුහල්පතිවරු මහත්තයා නෝනා ගුරුතුමි. ඒතර මහත්තයාගේ නම වැටුප් ලේකනේ තියෙන පල්ලෙහැ. නෝනාගේ නම උඩින් තියෙනවා. ඇයි? විදුහල්පතිවරුන්ගේ විෂමතාවේ විසඳුනේ නැහැ. ගුරුවරුන්ගේ විෂමතාවේ විසඳාගෙන එනකොට. ඒකට මේක එකකට එකක් බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි සංකීර්ණ උදිච්ච ප්‍රශ්නයකට තමයි අපි විසඳුම් හොයාගෙන ඉන්නේ. අපි මේ මොන දේ කළා? දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කරන්න බෑ. ඉතින් ඒක ගුරුවරුත් දන්නවා, වෘත්ති සමිතිත් දන්නවා. ඒකළු වගකීමෙන් වැඩ කරගෙන යනවා. දැන් ඔබතුමා අහපු ප්‍රශ්න වලට පිළිතුරු දෙනකොට පළවෙනි ප්‍රශ්නේ බීසී පෙර වැටුප් කොමිසම 95 වාර්තාව දුන්නේ. ඒ අනුව තමයි රාජ්‍ය සේවයේ සහ ගුරුවරු විදුහල්පතිතුරුන්ගේ වැටුප් ක්ෂමතාවයක් ඇති වුණේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න විසඳීමට ඇමති අනු කමිටුවේ වාර්තාවේ අධිරයන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. පළවෙනි ඔව් විෂමතාවය තිබෙන බව පිළිගන්න මම දැන් නෙමෙයි, මම 2002 පිළිගත්තා. ඔව් ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර, ඔව් කෙටි පිළිතුර. හරි, ඊළඟට මේ අතරතුර ඒ විටුප් විෂමතාව විසඳන අතරතුර මම පිට අවුරුද්දේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා ගෙවන සංයුක්ත දීමනාව වැඩි කළා. ඊට අමතරව දැන් එළඹෙන සාමාන්‍ය පෙළ විභාගයේ ගුරු 35000 උත්තරපත්‍ර පරීක්ෂාවට යොදවන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් උත්තරපත්‍ර පරීක්ෂාවේදී මනා වැඩි කරන්න කමිටු වාර්තාව ඉදිරිපත් කළා. දැන් මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන උත්තරපත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ගේ දීමන අනිවාර්යයෙන්ම වැඩි කිරීම සඳහා අපි යෝජනා කරලා තිනවා. ඊට අමතරව ඊළඟට ඔබතුමා අහන පළවෙනි ප්‍රශ්නය සමස්ත අධ්‍යාපන පද්ධතිවල ගුරුවරුන් වෙත උෂ්ණා පවතින බව පිළිබඳ ඔව්. එසේ නම් මේ වැටුප විශ්වතාවය අවම කරමින් අසාධාරණ කිරීමට රජයේ සමත් කල්මරින්නේ නැහැ. කල්මරීමක් වෙන්නේ නැහැ. මං කිව්වේ 95 ඉඳලා දක්වා තින්නේ අවුරුදු 29ක් මේක. එතකොට කල්මරීමක් නැත. දැන් මේ සම්බන්ධයෙන් වාර්තා සකස් කළා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, පරිපාලන සේවය. මේ ඔක්කොටම අදාළව ජාතික වැටුප කොමිසම දැන් නැතුණාට ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් කතා කරගෙන දැන් අපි කටයුතු කරගෙන යනවා මත් වෙනල සංදේශය ඉදිරිපත් කිරීම සඳහා. දෙක දෙවෙනි ප්‍රශ්නේ සීලුම විෂමතාවයන් විසඳිලා නැහැ. නමුත් තව කොටස් කිවීමට තව කොටස් ගෙවලා මේක විසඳන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඊළඟට වෙනත් වාර්තාව පදනම් කරගෙන නැහැ. සුබෝධිනී වාර්තාව පදනම් කරගෙන නෙවෙයි වැටුප විෂමතාවය විසඳන්නේ. දැන් මම හිතන්නේ සුබෝධිනී මැතිනි දැන් අමාත්‍යංශය නැහැ. ඔබතුමා කලින්ම කරපු ප්‍රශ්නයකින් පස්සේ එතුමියත් ඒ අපි දැන් වෙන තැනකට මාරු වෙලා ගියා වෙන අමාත්‍යංශයකට. ඒක පදනම් කරන් තියෙන්නේ අමුත්‍ය අනුකමිටු වාර්තාව. ඒතර ඉතිරිව ඇති ප්‍රමාණය අධිරයන් නැත්තේ ලබා දෙන්න තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. මම උත්සාහ කළා මේ අවුරුද්ද ආයවැට දාන්න. නමුත් සමස්ත රාජ්‍ය සේවයේ එක්කෙනෙකුට 10,000 ගානේ වැඩි කළාම ලක්ෂ 15කට රාජ්‍ය සේවකයෝ 10,000ක් වැඩි කළාම බිලියන එන ප්‍රමාණය දන්නවනේ. එතකොට ඒ නිසා එකවර කරන්න අමාරු නිසා ඒක මේ අවුරුද්ද කරන්න බැරි වුණා. නමුත් අපි අධිරයන් නැති කිරීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය සුබෝධිනී කමිටු වාර්තාව එලෙසම පිළිගන්නේ නැහැ. ඒක වැටුප කොමිසම ප්‍රතික්ෂේප කරලා තින්නේ. රජය මගින් කරගෙන යන්නේ අමත අනුකූට වාර්තාවේ කොටස් අධිරයන් අධිර ක්‍රියාත්මක කිරීම. හතර ගුරුදුරුවන් සේවයේ සංගුත සේවාවට පත් කිරීම සඳහා දැනටමත් කටයුතු කරමින් තිබෙනවා. ඒ පිළිබඳව වෘත්ති සමිතිවල යම් යම් මතයන් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් උත් විෂමතාවයක් තිබෙනවා. මීට පෙර අවස්ථාවකදී පිළි අරගෙන තිබුණා. අධ්‍යාපන පරිපාලන සේවා, ගුරු අධ්‍යාපනඥ සේවය, උපදේශක සේවාව, මේ සේවාවන් සියල්ලම ආවරණය වෙන විදිහට තමයි දැන්ට අපි වාර්තා සකස් කරන්නේ. මේක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද ගුරු විදුහල්පති දෙක සංගුත සේවාවන් කළාට අනිත් ඒවා සංගුත සේවාවන් කරන්න අනුකමිටු වාර්තාව වෙන්නේ නැහැ. එතකොට ඒව සෙසු රාජ්‍ය සේවයන් එක්ක සමාන්තරව තමයි යන්නේ. එතකොට ඒකට බොහොම පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අදහස් උපදෙස් සහ ඒ සියල්ල අවශ්‍ය වෙන්නේ. පහ වැටුම ඒක අධිකරණයේ පිළිගන්න තියෙනවා. ඒක අමාත්‍යංශයත් පිළි අරගන්නවා. රාජ්‍ය සේවා කොමිසම අතික්‍රමණය කිරීමක් කළා නැහැ. මේ දැන් ඒ ලියුමේ ඔබතුමා සඳහන් කරන ජේසු සහකාර ලේකම්තුමීගේ ලියුමේ සඳහන් කරන්නේ නිරීක්ෂණය වේ කියලා. ඒක එතුමියගේ නිරීක්ෂණය. හැබැයි ඒක ප්‍රතිපත්තිමය සිදුවන් නෙමෙයි. ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ඔබතුමා දරන නිරීක්ෂණයේ මගේ නිරීක්ෂණය තාමන්තිවරුගේ නිරීක්ෂණය තුනක් නිරීක්ෂණය. ඕනි නිරීක්ෂණය පමණයි. නමුත් කෙසේ වෙතත් ඒ ලිපියේ අන්තර්ගතයේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් සඳහන් කිරීම සම්බන්ධයෙන් දැන්ට ලේකම්තුමියගේ මාර්ගයෙන් කරුණු විමසලා තිනවා. ඒ කරුණු සඳහා දෙන පිළිතුරත් එක්ක ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ අහපු එක හොඳයි. නැත්නම් ගුරු සංගම් සහ විදුහල්පති සංගම් කැළඹීමට පත් වෙන්න තිබුණා. මේ ප්‍රශ්නේ අහුවේ නැත්නම් මට උත්තර දෙන්න විදියක් තිබුණෙත් නැහැ. ඔබතුමා ඒ අහපු එක හොඳයි. මොකද අපි මේ සුහදව මේ ප්‍රශ්න කතා කළා. ඒ සියලු දෙනා කරුණු අවබෝධ කළා. මොන දේ වුණත් කරු කතානායකතුමනි මේ දරුවන්ගේ අධ්‍යාපනය පස්සට ගන්න බෑ. අපි නිලැඳුන් ටික දීලා තිනවා වෙලාවට, පෙළපොත් ටික දීලා තිනවා. ඊළඟට දිවාහාරයේ ලක්ෂ 17කට දෙනවා. අර පරිභෝජන නසුසු හාල් මේ අපේ දිවාහාර වැඩසටහනේ තියෙන එකක් නෙමෙයි. ඒක වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් ගෙනල්ලා අතිරේකව දෙන හාල් පැකට් වගේ. අපි අමාත්‍යංශයේ මුදල් වෙන් කරලා දරුවන්ට නසුසු ආහාර දෙන්නේ නැහැ. ඒක පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මාර්ගයෙන් පළාත් ඇයට යවලා පීච් මහතුරු මගෙන් වරින් වර පරීක්ෂා කරන්නයි කියලා අපි උපදෙස් දීලා තියෙනවා. ඒක දරුවෙකුට රුපියල් 110 ගානේ වෙන් කළා තමයි අයවැය වෙන් කරපු මුදල් නිසා වෙන මුලාශ්‍රයෙන් ගත්ත මුදල් වලින් ඒ අපි කැම දෙන්නේ. ඒක පටලවා ගන්න නරකයි මේ වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකෙන් දුන්න අතිරේක සහල් සම්බන්ධයෙන්. ඒක අතිරේකව දුන්න කාර්යය. ඊළඟට අවසාන ප්‍රශ්නෙ අහන්නේ 2024 වසරට අදාළව ගුරුමාරු වැඩමුළුපත් කැඳවීම ඊයේ අවසන් කළා. ඊයේ රාත්‍රී 12ට අවසන් කළා. ඒක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකේ කියන්නේ ගරු විපක්ෂ නායකතුමනි මේක ප්‍රමාදයට හේතු මම වරින් වර මෙතන සභාවේදී කිව්වා. රාජ්‍ය සභාව කොමිෂන් සභාව මාස 3කට වඩා ගත්තා නිර්ණායකයන් සංශෝධනය කරලා එවන්න. වෘත්ති සමිතිත් එක්ක කතා කරලා නිර්ණායකයන් පිළිබඳව සංශෝධනයක් අවශ්‍යයි කිව්වා. ඒක රාජ්‍ය සභාව කොමිෂන් සභාවට එවුවහම උත්තර දීලා ඒ ටික අවසන් කරන්න මාස ගණනක් ගියා. ඒ නිසා තමයි අඳුම්පත් කැඳවීම ප්‍රමාදුනේ. ඒක වෘත්ති සමිතිය දන්නවා. ඊයේ රෑ 12ට අපි අවසන් කරලා තිනවා කැඳවීම මාරු මණ්ඩල වහම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඊළඟට ගුරුපුර පඩු 45. ගරු කතානායකතුමනි මම නීතිඥවරයෙක් හට ලැජ්ජ වෙනවා. මාස 14ක් විභාගය තහනම් කරලා තිනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය. ගිය අවුරුද්දේ මාර්තු 25 කියන්න තිබිච්ච විභාගය සංවර්ධන නිලධාරී සමූහයක් 33 දිනක් විසින් මූලික අධ්‍යවසකම් පෙස්සමක් දාලා විභාග තහනම් කළා. මාර්තු 25 කියන්න තිබිච්ච විභාගය තහනම් කළේ මේ මාර්තු නෙමෙයි. එපිට අවුරුද්දේ මාර්තු 25. දැන් මාස 14ක් ගිහිල්ලා විභාගය තහනම් කළා මාස 14ක් ගිහිල්ලා තියෙනවා. මටත් ලැජ්ජයි නීතිඥෙක් හැටියට. මේකද මේ කොහොමද මෙහෙම අපි වැඩ කරන්නේ නැහැට? මේ සෙල්ලම් කරන්නේ දරුවොත් එක්කනේ. ගුරුවරු 22000 බඳව ගන්න ගිහිල්ලා මේක මේ ඉඩන් අඩුවක් වගේ પરම්පරා තුනක් යන පුණා එකක් නෙමෙයි. ළමයි බලන් ඉන්නේ නැහැ. අන්තිමට උපකාර පන්තියට යනවා දහස් ගණන් මුදල් ගෙවලා අහිංසක දෙමාපියන්ගේ. මේ සාමාන්‍ය බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මම ඒක ගැන වැඩි කියන්නේ නැහැ. ඕක තමයි தත්ත්වය. දැන් හැබැයි ඔව් මේ ගරු කතානායකතුමනි ආයි මේ මාසේ මේක ගන්නවා. මොකද තීන්දුව දෙන්නේ ඉද්දද්දී එක විනිශ්චකාරවරයෙක් විශ්‍රාම ගියා. එතකොට විශ්‍රාම යන කලින් තව විනිශ්චකාරවරයෙක් තමයි ඒකේ නඩු තීන්දුව ලියන්න තිබුණේ. නඩු තීන්දුව ලියලා තිබුණේ අර විශ්‍රාම යනකම්. දැන් මොකද වෙන්නේ? රීසම්බිෂන් කරන්න වෙලා. දැන් ආයි මේ විශ්වර කැඳවලා තියෙනවා. ඉතින් මම නීතිපති මාර්ගයෙන් ඉල්ලීමක් කළා එදාට මේක අවසන් කළා දෙන තීන්දුවක් දෙන්න. දැන් ගරු කතානායකතුමනි සංවර්ධන නිලධාරී ගුරුරුන් හැට බඳව ගන්න ගිහිල්ලා වෙච්ච ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. හරි. ඒ වෙලාවෙත් මම නෙමෙයි අධ්‍යාපන ඇමති. ඒතුමා ඉන්නේ ඔබතුමන්ලගේ පැත්තේ අයිසරයා. හරි. ඔය සුබෝදින්න ඔය දුන්න තොරතුරුත් එක්ක තමයි එතුමා දැන් මේ කැබිනට් පත්‍රිකාව. දාලා කිසිම වග විභාගයකින් තොරව 22000ක් දැම්මා සංවර්ධන නිලධාරීන් ගුරුරු හැට පුහුණු වෙන්න. මම බාර ගන්නකොට කැබිනට් තීන්දුවක් ගිහිල්ලා රාජ්‍ය සභා කොමිෂන් සභාවේ එකඟතාවය අරගෙන අභ්‍යාසලාභී පත්වීමක් දීලා අවුරුදු 3කට පස්සේ විභාගෙ තියන්නේ. දැන් ඉස්සෙල්ලා විභාගෙ තියන්න ඕන එක පස්සේ විභාගෙ තියන්න හදලා තමයි දුන්නේ. ඒක අස්සම් කළා දුන්නේ එතුමා. දැන් ඔය පැත්තේ ඉන්නේ. ඔබතුමා හැමතිස්සෙම වහන්න එපා. ඔය ඉන්නේ. හරි. එතුමටත් අවබෝධයක් තියෙන නැතු ඇති. හරි. ඉතින් මම කරපු දේ මුලින් විභාගෙ තියලා පත්වීම් දෙන එක ලැස්ති කළා. ගුරු සේවා ව්‍යවස්ථාව අභිබවන්න බෑ. රාජ්‍ය සේවක සභාව ඒක අභිබවන්න දෙන්නේ නැහැ. රජයේ පත්වීම් දෙන්නේ රාජ්‍ය සේවක කොමිෂන් සභාව හෝ පළාත් මට්ටමේ පළාත් රාජ්‍ය සේවක කොමිෂන් සභාව. එතකොට දැන් ඒ කටයුත්ත අවසන් නම් මේ 22000 අපි බඳවා ගන්න එක සුරක්ෂිතව තියෙනවා. මේ 22000. ඔව්. අපි වෙනම විවාදයක් කරමු ඒ ගැන.
කරු කතානායකතුමනි මම ඊයේ කතා කරුවා අපි නංගන් කිව්වේ නැහැ. අපි අධිකරණයට කරු කරන නමුත් මේ නඩු තීන්දුව ප්‍රබාද කරනවා. ඉතින් මේකට අවසානයක් තියෙනවා. ඔබතුමා යෝජනාවක් ගේන්න. අපි සහයෝගය දෙන්න.
දැන් අපි එක බිස්නස් ඊළඟ බිස්නස් කමිටියකින් සාකච්ඡා කරලා තීන්දුවක් ගමු. මුල් රටම බලපාන ප්‍රශ්නයක් මේක. ඔව්. කරු කතානායකතුමනි මම දැන් ඉවර කරනවා. එතකොට දැන් මේ 40000 කට මේක සමහරට අතිශෝක්තියක් වෙන්නත් පුළුවන්. ඒ 20000 බඳවා ගන්නවා විභාගෙ තියන්න දුන්න ගමන්. දැන් සමහරවාන විභාගයෙන් නොතියයි බඳවා ගන්න නැත්තේ. උපාධිධාරීන් බඳවා ගන්නකොට විභාගෙත් තියලා බඳවා ගන්නයි කියලා ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වෘත්ති සමිතියක එකඟ දෙලා හදපු ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාව අනුව තමයි රාජ්‍ය සංගම සභාව කටයුතු කරන්නේ. ඒක ඇමතිවරයාට හිතු මතේ අන්තර්ග්‍රහණය කරන්න කියලා දාන්න බෑ කැබිනට් පේපර් එකක්. එහෙම දැම්මට පත්වීම් දෙන්නේ නැහැ. ඉතින් මේක සංවර්ධන නිලධාරී සමූහයකට තේරුනේ නැහැ. ඔය යේසුමානෙත් මගේ අමාත්‍යංශිකාවට එලා උද්ඝෝෂණය කරන්න. ඉතින් මම ඒ ස්විතුලන්ට කිව්වා මේ වරද මගේ නෙවෙයි. ඔබගේම කණ්ඩායමක් ගිහලා උසාවි ගියා. ඒකෙන් මේ ප්‍රමාදය ඇති වෙලා තියෙන්නේ. දැන් කරු කතානායකතුනේ එසේ තිබුණත් වුණත් දැන්ට අපි පළාත් මට්ටමේ විශ්‍රාම ගිය සහ හැර ගිය අය සම්බන්ධයෙන් 15000ක් බඳව ගන්න අවසර දීලා දැන් කටයුතු කරගෙන යනවා. ඒකත් තහනම් කරලා තිබුණා. මාස 6ක් තහනම් කරලා තිබුණා විශ්‍රාම ගියාට බඳව ගන්න එක. යන්තම් ඒක අපීල් කෝට්ස් වලින් තීන්දුව දුන්න නිසා දැන් බඳවගෙන ඉන්නේ. දැන් පස්සහැර පළාතේ පසුගියදා 2300ක් දුන්නා. විභාගය සමත් ඉතුරු රටත් දැන් දීගෙන යනවා. අනිත් පළාත් නේ ඒ ආකාරයෙන් 15000ක් පුරවන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඊළඟට ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු විශ්වාම ගියා 2500ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය තිනවා. ඉංග්‍රීසි මාධ්‍යයට ලොකු ඔය ශ්‍රී ලංකාවෙන් අපිව පැන්නේ ඊට කලින්නේ. දැන් ශ්‍රී ලංකාව ඔබතුමා අහපු හින්දා මම කියන්නේ ඔය ශ්‍රී ලංකාවේ නායක වෙන්න දඟලන කිසිම කෙනෙක් අත ලකුණෙන් තරම් කළා නෑ වැඩි දෙනා. අපි අත ලකුණ දැන් ඔබතුමාත් හිටියනේ අපිත් එක්ක. මම 1991 අත ලකුණෙන් තරම් කළා ආවේ නකොට්ටේ නගර සභාවට. දැන් මේකේ නායක වෙන්න දඟලන අය ජීවිතේට අත ලකුණෙන් තරම් ගල්ලත් නෑ. ඒක අතුරු ප්‍රශ්නයක් ආ. ඕන කෙනෙකුට හරියට තොප්පිය දාගත්ත හැකි. ගරු කතානායකතුමනි 2500ක් ඉංග්‍රීසි මාධ්‍ය අපි විශ්වාමලත් ගුරුරු බඳවා ගන්නවා. ඉංග්‍රීසි මාධ්‍යයට විශාල ඉල්ලුමක් තියෙනවා එකවර ගුරුරු අපිට බිහි කරන්න බැරි නිසා. වතුපාසල් සඳහා 2535ක් බඳවා ගන්න ගුරු සහායකින් ඩිප්ලෝමා එක දුන්නා පස්සේ පත්වීම් දීමට යටත්ව ගැසට් නිවේදනය දැන් නිකුත් කරන විභාග දෙපාර්තමේන්තුව යවලා තින්නේ. ඊළඟට දැන් 29 වෙනිදා අපි ඉන්ටර්වියු කරන්න පටන් ගන්නවා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදය සහ විදේශ භාෂා පිළිබඳව 3000ක් බඳවා ගන්න විභාග ප්‍රතිඵල දීලා තිනවා. 29 වෙනිදා ආරම්භ කළා, 5 වෙනිදා අවසන් කළා. අපේ ඉලක්කය තමයි ජූනි මාස මැයි මාසයේ අවසන් වෙනකොට ඒ පත්වීම් ටික දෙන්න කවුරු හරි උසාවි ගිහලා තහනම් නොකළොත්. එතකොට මේ ආකාරයෙන් මේ සියල්ල බඳවා ගන්න ඉංග්‍රීසි ඩිප්ලෝමා ආධාරනොත් 500ක් මීට කලින් දුන්න තීන්දුවක් අනුව මේ සියල්ල එකතු වෙනකොට 23,035ක් බඳවා ගැනීමේ කටයුතු දැනට සිදු වෙමින් යනවා. ඒ ප්‍රමාණය බඳවාගෙන අර නඩු තීන්දුව අවසන් කළා ඒ අනුව බඳවා ගන්න අවසර දුන්නොත් කිසිදු ගුරු හිඟයක් නැහැ ගරු කතානායකතුමනි මේ වෙනකොට. ඒ නිසා ඒ වගේම විද්‍යාපීඨ වලින් 4140ක් එළියට එන්න තිනවා. විද්‍යාපීඨ නව බඳවා ගැනීම අපි අවසන් කළා තිනවා. 60,000ක් ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙනවා විද්‍යාපීඨ නව කණ්ඩායමට. ඉතින් ඒකේ කටයුතු අපි ලබන සතිය වෙනකොට ආරම්භ කරනවා. කායක පරිගණකයේ මගින් කැඳවල ඒ සියල්ල දැන් කළා තින්නේ. මම හිතනවා මේ ඔබතුමාගේ ප්‍රශ්න මාලාවට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණයි කියලා තව පැහැදිලි කිරීමක් තියෙනවා කරන්න පුළුවන්.
ඔබ කතානායකතුමනි ඇත්තටම අධ්‍යාපන ඇමතුමා මේ විෂය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පුද්ගලෙක්. මම හිතන්නේ මධ්‍යම ආණ්ඩුවෙත් පළාත් සභාවෙත් විවිධ අවස්ථාවන්වලදී මේ විෂය හදාරලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුවෙත් පළාත් සභාවෙත්. හැබැයි මම ඔබතුමාට එකක් කියන්නට ඕන. මේක අවුරුදු 29ක් කල් මැරුණු ප්‍රශ්නයක්. ඒක නැහැයි කියන්න බෑ. ඒකට මේ අපි නෑ ඒකට අපි හැමෝම වග කියන්නට ඕන. ඒක මේ වගකීම මේක පැත්තකට වීසි කරනව නෙවෙයි. අපි හැමෝම වග කියන්නට ඕන. හැබැයි මේක කල් මැරුණු ප්‍රශ්නයක්. මේකට විසඳුමක් අවශ්‍යයි. හැබැයි ඔබතුමා මේ ඔබතුමාගේ බොහොම නීති දක්ෂතාවය ප්‍රයෝගී කරගෙන එක ප්‍රශ්නයකට නම් උත්තරේ දුන්නේ නෑ. අර විෂමතාවය නැති කරන්නට දීමනාවක් දුන්නනේ. ඒ දීමනාවෙන් තුනෙන් එකයි දුන්නේ. නෑ නෑ ඒක තමයි මම අහන්නේ. ඒ ඉතිරි තුනෙන් දෙක කවදද දෙන්නේ සහ ඔබතුම පැහැදිලි කිරීමක් කරන්න නෑ ඒ තුනෙන් එක දෙන්නටත් ඉතිරි තුනෙන් දෙක දෙන්නටත් කොපමණ මුදල් ප්‍රමාණයක් වැය වෙනවද? ඒක මම අහපු ප්‍රශ්නයක්. අනික් කාරණා මම ඔබතුමාට කියන්නට ඕන විශේෂයෙන්ම මේ අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව අපිට මේ සභාවේ විධිමත් විවාදයක් අවශ්‍යයි. මම සභානායකතුමා හැටියට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මමත් පාසල් මට්ටමේ යම් වැඩ කොටසක් කරන නිසා ඇත්තම කතා කරොත් කරු අමාත්‍යතුමනි මේ පාසල් වලට ගිහිල්ලා ෆිසිකලි ඒ ස්ටුඩන්ට්ස් ලයික් ශිෂ්‍යෝ එක්ක කතා බහ කරනකොට මං හිතන්නේ තත්ත්වය බොහෝම ඛේදනීයයි, බොහොම ශෝකජනකයි. ඒක මම ඔබතුමාට ඇඟිල්ල දික් කරනව නෙවෙයි, ඒක අපි හැමෝම අපිටම ඇඟිලි දික් කරගන්නට ඕන. ඒ නිසා විශේෂයෙන් මං ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් බොහොම කාරුණිකව අපිට අධ්‍යාපනය පිළිබඳව විධිමත් විවාදයක්, ඒ කියන්නේ ওই දවසක විවාදයක් නෙවෙයි, මේකට අවශ්‍ය බොහොම විධිමත් පුළුල් විවාදයක්. ඒකට අපිට අවස්ථාව ලබා දෙන්න අපි ඒක බිස්නස් කමිටියක කතා කරමු මේ හෙට දිනේ. කරුණාකරලා මට කියන්නට තුනෙන් එකට කොච්චර මුදලක් වැය වුණාද, තුනෙන් දෙකට කොච්චර මුදලක් වැය වුණාද. ඒ වගේම මම දන්න ඔබතුමා මේ හිටපු අධ්‍යාපන ඇමතිවරුන් ගැන කතා කරලා ඒ අයගේ වැරදි ගැන ඉදිරිපත් කරා. නෑ නෑ ඒ අයගේ අඩු වැරදි උපදෙස් මම දන්න ඔබතුමා ඒ කාලේ ඔබතුමාට හරි තැනක් දුන්නේ නැන්නේ. ඔබතුමා හිටියේ මේ පොලේනේ. ඔබතුමා පොලේ නෑ නෑ ඔබතුමා පොලේ ගියා. ඇත්තටම නෑ ඇත්තටම ඔබතුමාට දෙන්න තිබිය යුතු ඇමතිකම. මම මේ බොරුවට කතා කරනව නෙවෙයි. නමුත් ඔබතුමා මේ මේ
පක්ෂනායකතුමා කාලේ කාලය ගැන කල්පනා කළා ඉතින්
වගේ හරි හරි
ඔබතුමා ප්‍රශ්නේ අහන්න
නම් ඔව් එනම් ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා තව එක පොඩි ප්‍රශ්නයක් නෑ නෑ තව එක නෑ එක මේක පොඩි පොඩි ප්‍රශ්නයක් වහන්න තියෙන මේ සීමල පිටියමැතුමා යන්න ඉස්සෙල්ලා සීමල පිටියමැතුමා මමත් අවස්ථා ගණනාවකදී මේ ප්‍රශ්නේ ඇහුවා ඇත්තටම මේ බොහොම ඛේදනීයයි ප්‍රශ්නය මං ඉල්ලීමක් කරනවා යෝජනාවක් කරනවා ඔබතුමාට මේ සියලුම පුද්ගලින් පොඩ්ඩක් හැඳවලා සාකච්ඡා කරන්න මුදල් අමාත්‍යාංශයේ ද ෆිනෑන්ස් එකේ තැන්පත් කරුවන් 6400ක් පිළිබඳව මම මේ සභාවේ මං හිතන්නේ උගුර ලේරහ වෙනකම් ප්‍රශ්න අහලා ඇති මට හැබැයි පැහැදිලි විධිමත් විසඳුමක් ලැබුණේ නැහැ තැන්පත් කරුවන්ගේ මුදල බිලියන 11.6ක් ද ෆිනෑන්ස් ආයතනයේ සතුව පවතිනවා ඒ වගේම බිලියන 5.5ක වටිනාකමකින් යුත් වත්කම් ද ෆිනෑන්ස් ආයතනයේ සතුව තිබෙන බව 2019 වත්කම් තක්සේරුවකදී හෙළිදරව් වෙලා තිබෙනවා. ඒනම් විශේෂයෙන්ම මම කියන්න කැමතියි දූෂණ වංචාවකින් තොරව ද ෆිනෑන්ස් ආයතනය ඈවර කර තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ මුදල් තැන්පතු ලබා දීමට කටයුතු කළ හැකිද? නැතහොත් ද ෆිනෑන්ස් ආයතනයේ වෙනත් මූල්‍ය සමාගමක් සමග ඒකාබද්ධ කර හෝ විදේශ ආයෝජකෙක් ඒ ආයතනයේ භාරකාරීත්වය ලබා දීලා මොකක් හරි ජොයින්ට් වෙන්චර් වැඩසටහනකට ගිහිල්ලා මේ ඩිපොසිටර්ස්ලා 6400කගේ මේ වටිනා තැන්පතු මේ අහිංසක මිනිසුන්ගේ තැන්පතු වලට සුරක්ෂිත භාවයක් ඒ අයට ලබා දෙන්නට කටයුතු කරන්න පුළුවන්ද? ඒ එහෙම නැත්නම් ද ෆිනෑන්ස් ආයතනය අලෙවි කරලා වංචාවකින් දූෂණයකින් තොරව ඒ තැන්පත්කරුවන් සතු මුදල ආපහු ලබා දෙන්නට කටයුතු කරනවාද කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මම දන්නවා ඔබතුමාගෙන් මම මේ ප්‍රශ්නය වාර ගණනා අවස්ථාවකදී මම අහලා තියෙනවා. ඔබතුමා උත්තර දීලා තියෙනවා. හැබැයි කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඕනනම් වෙලාව අරගෙන මේ පිළිබඳ විධිමත් උත්තරයක් දෙන්න කියලා මම ඔබතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක්
කරනවා. අර සංඛ්‍යා ලේඛන ඇහුවා පළවෙනි වාරිකයේ ගෙවන්න බිලියන 33ක් වියදම් වෙලා තියෙනවා. ගුරුතුමන් සංඛ්‍යා වැඩි වෙලා තියෙන නිසා දෙවැනි වාරිකයත් ඒ විදිහට ගෙවුවොත් එතනට 5 බිලියන 40ක්. ඔව් අවුරුද්දකට කියන්නේ එක කොටසකට බිලියන 33ක් වියදම් වුණා අලුතෙන් බිලියන 40ක් ඕන එක කොටසකට. ඒ වගේ දෙකක් නම් බිලියන 80ක් ඕන වෙනවා අවුරුදු දෙකකදී හෝ තුනකදී හෝ ඒ යන ආකාරයට බෙදා ගන්නවා නම් එවැනි විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි.
භවිෂ්‍යදී අමතුමා. අතුලිත රතන ස්වාමීන් වහන්සේ සංජිත් සියඹල පිටියේ මැතුමා
කරු කතානායකතුමනි මේ අපේ විපක්ෂ නායකතුමා කිව්ව කාරණාවර මුලින් කිව්ව මේ වැඩිහිටියන් සඳහා වූ විශේෂ පොලිය අනුපාතයක් ලබා දීම. දැන් මම මහ බණ්ඩාරගම විමසුවත් දැනටමත් කලින් අපි ඒ සහනය ලබා දුන්නවා වෙනුවෙන් බිලියන 108ක් මේ රටේ බැංකුවලට මහ බණ්ඩාරගම ගෙවන්න තියෙනවා. ඒවා ක්‍රමානුකූලව ගෙවනවා. ඉතින් යම් මේකින් අද තියෙන සාමාන්‍ය පොලිය අනුපාතය 108යි 115ක් කරොත් අවුරුද්දකට අඩුම ගානේ බිලියන 80ක් අපි ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් මේක ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේක නොසලකා හැරියුතු කරුණක් කියලා. හැබැයි අපි එකින් එකට මෙවට උත්තර හොයනවා. ගරු කතානායකතුමනි බිලියන 65ක් තිබුණු සහනාධාර මුළු මුදල අද බිලියන 210ක් මේ රටේ. ඉතින් මේ වටත් අපි ක්‍රමානුකූලව උත්තර හොයනවා. එතුමා කිව්ව ද ෆිනෑන්ස් ආයතනය තවත් ඒ වගේ රාශියක් තියෙනවා. අවිශ්වාසවල සමුපකාර ඉදිරි කිරීමේ ක්‍රම ආයතනයක තියෙන ලොකු ප්‍රශ්නකු මේවා. ඉතින් මේ වගේ ආයතන රාශියක් තියෙනවා. අපි දැවැන්ත ප්‍රශ්නයක අර්බුදයක ඉඳලා ක්‍රමක්‍රමයෙන් එකින් එකට උත්තර හොයමින් සිටින අවස්ථාවක්. මේ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කරමු.
බොහොම ස්තුතියි.